ගරු WMM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා, ඔබ තුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමිය. ඇතරම ආයෝජන ආකර්ෂණය කර ගැනීම ක්‍රීඩාව පිළිබඳව කරන සාකච්ඡාවක් අද දවසේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ. ඒ අතරේ ආරම්භයක් අපි ගත්තොත්, විශේෂයෙන්ම ලංකාවට විදේශීය ආයෝජකයන් ඇවිල්ලා ආයෝජනයන් හරහා ලංකාවටත් විශාල ප්‍රතිලාභ සැලසෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවල පෞගිය කාල සීමාවේ අලුතින් ආරම්භ වෙලා තියෙන යම් අර්බුදයක් ක්‍රියාත්මක වෙමි යනවා. තවමත් මේ ආණ්ඩුව පැත්තෙන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන බව පේන්නේ නැහැ. සමහර කර්මාන්ත ශාලා වහනවා. අනිත් පැත්තෙන් කර්මාන්ත ශාලාවල වැටුප් ගෙවා ගන්න බැරුව, බෝනස් ගෙවා ගන්න බැරුව අපේ දිස්ත්‍රික්කයට අදාළව වැඩ වර්ජනයන් වලට ගිහිලා තියෙනවා. මේ ලෝක ප්‍රවණතාවයන් එක්ක මිල වැඩිවීමත් එක්ක මේ ආයතන පවත්වාගෙන යන අතරතුර මේ විදිහට ලාභය අඩුවන අවස්ථාවක මහජනතාවගේ පැත්තෙන්, සේවකයන්ගේ පැත්තෙන් ආයතන හිර කරලා පෙෂර කරලා බෝනස් ඉල්ලන එක කොයිතරම් සාධාරණද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මැතිවරණවලින් දිනන්ඩ ජනතාවගේ පැත්තට මොනවා හරි දෙන්න ඕනේ, දෙන්න ඕනේ කියන එක තමයි කතාව ලංකාවේ තියෙන. අද ජනාධිපතිතුමා ඇවිල්ලා කළේ ඒකනේ. වැදගත් වෙන කාරණාව තමයි මේ රට මූණපාන අර්බුදය දෙන්න ඕනේ තමයි. ජනාධිපතිතුමා කියනවා දෙන්න ඕනේ, ආයතන වැඩ කරන අයත් කියනවා දෙන්න ඕනේ. කොහෙන්ද හම්බ කරන්නේ? ව්‍යාපාරිකයෙක් ගෙනල්ලා, ආයෝජකයෙක් ලංකාවට ගෙනල්ලා ඒ ආයෝජකයාට බදු සහන දුන්නට ආයෝජන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා ලංකාව ඇතුලේ අනිවාර්යයෙන්ම මේ ඍණාත්මක ජන මනස වෙනස් කිරීමේ අවශ්‍යතාවය ආණ්ඩුවක් ලෙස ඔබ බාර ගන්න ඕනේ. හේතුව මේ රට ඇතුළේ මේ අයිතිවාසිකම් පිළිබඳවම හැම වෙලාවකම අවධානය යොමු කෙරුවේ ඔබේ පක්ෂයේ විසින්. ඒ නිසා මේ ඍණාත්මක අදහස් ධනාත්මක தத்துவයට පත් කිරීමේ වගකීමත් බාර ගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි ආණ්ඩුව පැත්තෙන් ආයෝජන ආකර්ෂණය කරනවට අමතරව, ආයෝජකයෝ ගින්නනවට අමතරව මේ වැට් එක හිර කරගෙන ඉඳීම හරහා ඒ ආයතන සතු මුදල් ප්‍රමාණය කරකෙන්න තියෙන මුදල් ටික ආණ්ඩුව හිර කරගෙන මාස කිහිපයක් තියාගෙන ඉන්න එක මේ ඇඟලුම් කර්මාන්තයට වගේම බොහෝ කර්මාන්ත වලට බලපානවා. ඊළඟ කාරණාව තමයි මේ ආයෝජකයන් ලංකාවට ආපුවම, විදේශීය ආයෝජකයන් පමණක් නෙවෙයි ලංකාවේ ආයෝජකයන් පවා, ලංකාව ඇතුලේ ව්‍යාපාර කරන මිනිස්සු, ආණ්ඩුවට බදු එකතු කරන මිනිස්සු, ආණ්ඩුවට බදු ගන්න ඉන්න මිනිස්සු විදිහට කියන චින්තනයෙන් අපි අයින් වෙන්න ඕනේ. අපි ව්‍යාපාරිකයාට දෙන්න පුළුවන් තව මොනවද? බදුසාන පමණක් නෙවෙයි ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උදාහරණයක් ඇට කිව්වොත් එහෙම, ව්‍යාපාරයක් ආරම්භ කරපුවාම ව්‍යාපාරයේ වැඩ කරන අය හොරකමක් කළොත් ඒ කරන හොරකමට අදාළව දඬුවමක් ලබා දීම සඳහා ගතවන කාලය වැඩි. අවසන් ප්‍රතිඵලය වෙන්නේ සේවකයන් විසින් මේ විදිහට හොරකම් කරන්න පටන් ගත්තම දඬුවමට අදාළ කාලය වැඩි වෙද්දී අනිත් සේවකයෝ හොරකම් කරන්න පටන් ගන්නවා. මේ තමයි ප්‍රායෝගික ප්‍රශ්න ලංකාවේ තියෙන. ඉන්ධන මිල, ඒ වගේම බලශක්ති අර්බුදයට අමතරව බිමේ තියෙන ප්‍රශ්න. ඊළඟ එක තමයි ආයෝජකයෙක්, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් දැක්කම කොහොම හරි අපි 10%කට ටැක්ස් එකක් ගහන්න ඕනේ, ඉන්කම් ටැක්ස් එකක් ගහන්න ඕනේ. ඊට වඩා මොනවද මේ ව්‍යාපාරිකයාට ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න මේ පැත්තේ නීතිමය පැත්තෙන් සමාජයට චෙක් එකක් රිටර්න් වුණොත් ඒ වෙනුවෙන් අපි කොහොමද මැදිහත් වෙන්නේ? ඉක්මනින් ව්‍යාපාරිකයා තමන්ගේ වැඩ සේරම පැත්තකින් තියලා උසාවි ගාන යන්නයි, පොලිසි ගාන යන්නයි, හොරුවල් ලණ්ඩයි ගියාම ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ. නිසා ඉල්ලීමක් කරන ආණ්ඩුව පැත්තෙන් ව්‍යාපාරිකයන් කියලා කියන්නේ බදු එකතු කරගන්න ඉන්න මිනිස්සු විදියට දකින්නේ නැතුව ඔවුන් තමයි මේ රට ගෙනියන මිනිස්සු හැටියට දැකලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න කියලා. ඒ වගේම ලංකාවේ මේ වෙලාවේ සේවය කරන පෞද්ගලිකංශයයට කියන තියෙන දෙයක් තියෙනවා. බෝනස් හම්බෙනවා නම් හොඳයි. හැබැයි රටක් කඩාගෙන වැටලා තියෙන වෙලාවක, ලෝක ආර්ථික අර්බුද තියෙන වෙලාවක, ලාභය අඩුවන වෙලාවක ආයතන බිත්තියට හේතු කරලා බෝනස් ඉල්ලීමෙන් සමාජයට මේ ආයෝජකයන් ලංකාව දාලා යන්න පුළුවන්. ඒකෙන් ඔබේ වැටුපට හානියක් වෙන්න පුළුවන්. මේවා ඡන්දෙ දිනන්න හේතු වෙන කතා නෙවෙයි. මිනිස්සු සතුටු ජනාධිපතිතුමා කිව්වා වගේ මොනව හරි දෙනවා කියන ඒවා කියන එකට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නම් මේ දේවල් වලට අවධානය යොමු කරන්න. මේ වගේම තමයි ආණ්ඩුව පැත්තෙන් ගත්තාම දඩ සහ බදු වලට එහා ගියපු දේවල් ටිකක් ගැන හිතන්න වෙනවා. අපේ ආසනයේ තියෙනවා බීඩි කර්මාන්තයේ දෙන විශාල පිරිසක්. මේ අයගේ ගෙවල් වලට පැනලා බීඩි යොතන ඒවා ගැන හොයලා විශාල වදයක් ලබා දෙනවා මේ ව්‍යාපාර වලට. කරුණාකරලා ආණ්ඩුවෙන් එක ඉල්ලීමක් කරනවා, බීඩි කොළය ගේන්නේ ලංකාවට පිට රටින්. ඔයාලට ඕන කරන සියලු බදු ටික ඕන් ඔය කොළයට ගහලා කොළේ එළියට දෙන්න. ඊට පස්සේ මේ මිනිසුන්ට කැමති විදිහට මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. ඉතාම සරල වැඩක්. කවුරුත් බදු ගෙවන්න බෑයි කියලා ව්‍යාපාරිකයෝ කියන්නේ. බීඩි කොළේට බද්ද ගහලා එළියට දෙන්න. උතන බීඩියේ ප්‍රමාණය හොයන්නයි කීයක් හිතුවද කියලා හොයන එකයි වැඩේ නවත්තලා දෙන්න. හේතුවේ ව්‍යාපාරිකයන් බොහෝ සෙයින් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ තමයි ආයෝජන පැත්තෙන් කියන්න තියෙන කාරණාව. ඊළඟ එක තමයි පාර්ලිමේන්තුව පැත්තෙන් කියන්න කාරණාවක් තියෙනවා. අද දවසේ ඒක ඉල්ලීමක් විදියට එනවා, යෝජනාවක් විදියට එන එකක්. ඒ තමයි මේ කෝප් කමිටුව විසින් සිදු කරන පරීක්ෂණ සහ ඊට අමතරව නිරීක්ෂණයන් හරහා ගනු ලබන තීරණ කෙලින්ම CID එකට යොමු කිරීම පිළිබඳව යෝජනාවක් එන්න නියමිතයි. මම ඉල්ලීමක් කරනවා මේක වැරදි යෝජනාවක්. හේතුව මම එහෙම කියන්නේ මේ පාර්ලිමේන්තුව සතුව පවතින ප්‍රධාන කාර්යභාරයන් හතරක් තියෙනවා. එකක් තමයි නියෝජනය, අනිත් එක තමයි නීති හදන එක, ඊළඟ එක තමයි පසු විපරම, ඊළඟ එක තමයි මහජන මුදල් භාවිතා කරන ආකාරය පිළිබඳව තීරණ ගැනීම. හැබැයි මෙන්න මේ පසු විපරම කියන කොටස මේ ගේන තීරණය හරහා ඛණ්ඩනය වෙනවා. ඇයි එහෙම කියන්නේ? ලංකාව ඇතුලේ කවුරු හරි රාජ්‍ය නිලධාරියෙක්ව ගෙනල්ලා කෝප් කමිටුව හරහා ප්‍රශ්න කරලා කෝප් කමිටු සභාපතිවරයාට හෝ කමිටුවට හිතුනොත් මෙයා වැරදි කියලා එකවරම මේක CID එකට යොමු කරපු ගමන් අර නිලධාරියාට තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බෑ. ඕක නෙමෙයි ක්‍රමය. ඔක වැරදි. උසාවිය හරහා අමාත්‍යාංශය හරහා එන ක්‍රමයක් තියෙනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේක වැරදි තැනකට ගෙනියන්න හදන්නේ. කෝප් කමිටු සභාපතිවරයා සහ කමිටුව අයගෙන් ඉල්ලීමක් කරනවා. මීට කලින් ඩියු ගුණසේකර හිටියා, සුනිල් හඳුන්නෙත් හිටියා, විජේදාස රාජපක්ෂ හිටියා, චරිත හේරත් හිටියා. මේ අයගෙන් අහලා බලන්න. ඇයිතර ඒගොල්ලෝ මේක දැක්කේ නැද්ද? මේ සිස්ටම් හතරේ එක සිස්ටම් එකකට
තව විනාඩි දෙකක් කාලයක්.
මේ සිස්ටම් එකකට මේ හරහා බලපෑමක් වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඊළඟ කාරණාව තමයි මේ ක්‍රිකට් වල තියෙන මේ දවස්වල අර්බුදය. ක්‍රීඩා තුමතින නිසා ෆිට්නස් ටෙස්ට් එකක් පිළිබඳව කතාවක් යනවා. ක්‍රීඩකයෝ දාලා තියෙනවා පාලක මණ්ඩලයට විරුද්ධව නඩු. ඒ සමහර ෆිට්නස් ටෙස්ට් වල තියෙන ක්‍රියාකාරකම් පිළිබඳව කෝචස්ලා විරෝධතාවයේ පළ කරලා තියෙනවා. ක්‍රීඩා ඇමතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ තවම. ක්‍රීඩාව ඇතුලේ යම් සැලකිය යුතු විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ අර්බුදයක් නිර්මාණය වීම පවතිනවා. කරුණාකරලා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ක්‍රීඩාව හා සම්බන්ධව බැඳුණු මේ ඔන්ලයින් සූදුව. ලංකාවෙත් පිටරටවල් වලත් ලෝකේ හැමතැනකමත් මේ ඔන්ලයින් සූදුව ව්‍යාප්ත වෙලා ඉවරයි. පෞගේ දාස්වල චීන ජාති කියන අල්තරංගුවට ගන්න මේ ඔන්ලයින් සූදුවට සම්බන්ධ අය. ඒ නිසා මේක ලංකාවේ ආණ්ඩුව ඇතුළට අරගෙන මේ රෙගුලේෂන් සිස්ටම් එකක් ඇතුළට ගන්න කියන ඉල්ලීම කරනවා. මේකට ඕන කරන අනපනත් නීති සම්මත කරන්න කියලා ඉල්ලනවා. මොකද හේතුව මේකට මම විරුද්ධ නැහැ. සූදුව කියලා කියන එක ඇතුළේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒක කොහොමද අපි ආණ්ඩුවට ආදායමක් උපයාගත හැකි තත්ත්වයට පත් කරගන්නේ කියලා හොයන්න ඕනේ වෙන්නේ. ඒකම වෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රීඩාව හා බැඳුන් තරඟ පාවා දීම සහ ඊට අමතරව තානම් උත්තේජක ගැනීම මේ සමගම සිද්ධ වෙන්න පුළුවන්. ඒ සූදුව ක්‍රියාත්මක වෙනවා නම් ලංකාව ඇතුලේ මේ පිළිබඳව අලුත් නීති පුළුවන් තරම් ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ ආණ්ඩුව නොදැන මේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම ඔන්ලයින් සූදුව ක්‍රියාත්මක වන ඇප් 3-4ක් ක්‍රියාත්මක වෙනවා. මේ ඇප් සියල්ල හරහා ලංකාව සතු මුදල් විශාල ප්‍රමාණයක් පිටරට රැදිලා යනවා. ආණ්ඩුවේ වගකීම තමයි මේ පිළිබඳව හොයලා බලන්න. ඩිජිටල් අමාත්‍යාංශයක් තියෙනවා, මුදල් අමාත්‍යාංශය තියෙනවා, ආරක්ෂක අමාත්‍යාංශය තියෙනවා, ඩිජිටල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් ඉන්නවා. දාගෙන හොරගම් කරන එකට අමතරව තව මේ වගේ කාර්යයන් ගැන අවධානය යොමු කරන්න කියලා තිල්ලනවා. ඒ වගේම තමයි අද ජනාධිපතිතුමත් ඇවිල්ලා කතා කළා. වෙලාව මදි නිසා මේ පිළිබඳව කියන්න දෙයක් නැහැ. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපතිතුමා කියනවා බාල ගල්ලඟුරු ගෙනාවා කියලා. ඒක ඉතාම වැදගත්. බාල ගල්ලඟුරු ගෙනාවා නම් බාල ගල්ලඟුරු අපිට හොයාගන්න වෙන්නේ කාලබල්ලාද කියලා ජනාධිපතිතුමා
අහනවා. මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
විනාඩියක් දෙන්න ඉවර කරනවා මේ කතාව ඉවර කරන්න. මොකද කාලබල්ලා ගල්ලඟුරු හොයාගන්න නම් විද්‍යාව දිනු වෙන්න ඕනේ නැහැ. මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එන්න කලින් හිටපු ජනාධිපතිවරු ගල්ලඟුරු කෑවේ නෑනේ. ඒ නිසා පළවෙනි වතාවට මේ රටට බාල ගල්ලඟුරු එනවා කියලා ජනාධිපති පිළිගත්තා. එහෙනම් මේ ඇමතිවරයා විසින් මේ වංචාව කළා කියලා පිළිගත්තා. ආණ්ඩුවේ අයගෙන් අපි අහනවා කොහමද ඔබ ඒ වෙනුවෙන් පෙනීසින්නේ කියලා. ඒ නිසා ජනාධිපතිවරයාගේ කතාවේ බොහෝ දේවල් තියෙනවා කියන්නට. මේ පිළිබඳව අවසාන වශයෙන් කියන එක දෙයක් තියෙනවා. පොඩි වෙලාවක ඉවර කරනවා. ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා. විවේචනයන් වලට ඉඩ තියනවා කියන එක පිළිබඳව. මොකද හැමෝම කතා බහ නොකර බස්සෝ වගේ බලාගෙන ඉඳි අපිට බයක් එනවා ජීවිත තර්ජනයක්වත් එයිද කියලා. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, ජනාධිපතිතුමා ඉල්ලීමක් කරනවා විවේචනයන් සාධනීය ලෙස බාරගන්න, පෞද්ගලිකව බාරගන්න. අපිට තර්ජන අලම්බනම් කරන්න එපා. අපේ ජීවිත ආරක්ෂා කිරීමත් ජනාධිපතිවරයාගේ වගකීමක්. මේවා මේ රට වෙනුවෙන් කරන විවේචනයන් නිසා පෞද්ගලික විවේචනයක් නෙවෙයි. බොහොම ස්තුතියි.